கரு கதாநாயகத்துமணி ராஜ பரிபாலன சுதேஷ கட்டயத்து பலத்பால பலத்சுமா மாத்தியன்சி வேசியசி அனுமத்த கரகணியம் சந்தகா விவாதேட்ட அப்படி காட்டத் இக்வன்ட்டு புலுவாங் வாதாவரணைய பலதா இல்லச அதிகரமிங் கிய வசரட்ட வடா ஏ பலதாவ அதிகரப்பு ரஜா கட்டிகிட்ட அப்படி மே அமஸ்தாவே பால்மீன்ட்டு பெமினி ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மத்திதுமாக நாயகத்தின் சம்பூர்ணிங் கடாவெட்டணும் ஆர்த்திகையா கடாவெட்டணும் நீத்தியே ஆதிபத்தியா ஜாத்தியந்தரவ வளங்குணதி தத்துவேக்கட பத்துணும் அப்படி ஜாத்தியந்தர மூல கணதனும் சம்பாவனே யலித் நிவேரதி கரன்னட்ட புல்வாங்கம் ஆத்திவேணும் ஏ பவ மாம் பலவினியில் சீபத் கரன் கேமித்தி ஏ நிசாம ஆர்த்திகையத் ராஜ பால பரிபாலனையத் கிரியாத்மக கிரகணிமே தத்துவேட்டத் ரட்டே ஆர்த்திகே பௌத்கலிக அம்சையத் ஆயோஜகியங் ஏ வாகேம சுதேசி ஆயோஜகியங் அதே அலித் ஆர்த்திகே பலதாய் தத்துவேட்ட பரிவர்த்தனை கிரகணிமட்ட புலுவன் தத்துவே அதிகிரிம நிசா அது ஹவுல்வெமிம் பவத்தேனும் மே பிரகதி பியவரம் ராஜ பரிபாலனே சுதேச கட்டயத்தும் பலாத்பாலன கட்டயத்தும் சேஸ்திர சியல்ல ஆவரணே கரன்னே முழுமாத் ராஜ பாலனே பிரதானத்தம அம்சு ஏ நிசாம அப்போ ஹிட்டப்பும் நியோஜமாத்துமா அலவத்துள்ள மெத்துமா கருண் ராசியா கேவா மா மோ கருண் சமக எக்குங்க வேணும் எதுமாக ஆதரணீய பியா பார்லிமெண்ட்டு இன்னொகட்டா மே பார்லிமெண்ட்டுவே மம மந்திரிவரை கட்டியிட்ட சகபாகின அவஸ்தா மட்ட சீபத்தினோம் அப்படி கவுனு ராஜ பரிபாலனே தேசபாலன கரணேன் புலுவந்தரங் இவாத் கிரீம் கணிம சொந்தா பூ உற்சாகன்ட்ட எதென்னு கீழதமாய் திபார்ஷபேம மங்கிதான் பத்தான்னி நமது ஏ தத்துவட்ட ரட்ட பரிவர்த்தனை தெரு கணிமே விவித கெட்டலு திபேனும் ஏ சொந்தா பலுமுகட்ட ராஜ பரிபாலனே யம்கிசி மட்டுமக்க பிரதிபத்தி அனுகமனே கிரீம சந்தா சுவாதீனவ யமுகர கணிம சந்தா விசி எக்வனி ஆண்டுக்கும் வாஸ்தாவேங் யலித்வரா ராஜசேவா கொமிஷன் சபாவ பத்கரனு லபுவார் அப்படி விசுவாசக்கரணவா அப்பே ரட்டே விசிஷ்டதம ராஜ பரிபாலனை நிலதாரி பிஹிகர்பு ரட்டா ஏ விசிஷ்டதம கிரியாவளிய உருமகாங்கியனு கொட்டு அப்பே ராஜ சேவை ஹிட்டபு அப்பே தக்குனு பலாத்தேங் உத்துரு பலாத்தேங் நங்கநீர் பல்லாத்தையும் பிவெச்சி ஏ ராஜ பரிபாலகன் துன்னு ஆதர்ஷ அணு கட்டைத்து கிரியுமே கிரியா மார்க்க விளட்டு அப்பி அவதீர்ணம் குணானம் பட்டு தேசபாலன கிரியாவளி நிமித்திவ ரட்டே பிரகதிய தவத் வேகவாத் கரன்ட்ட புல்வாங்கம லபினம் ஒவ்வொருமா சந்தாகன் கருப்பு கரணும் அத்தர அப்பே ராஜ சேவையை நிறுத்த விளாத்திபின போதேனா கியவசரே உபதுமாலகே கதாவல் கியவு மட ஹேன்சாட் வார்த்தாவை மம யலித் சீபாத் கரணும் குமக் உபதுமாலா பூர்வகத்தனை கிளை ஆர்த்திக கடாவெட்டி மூச்சு ராஜ்ய பரிபாலனை ராஜ்ய நிலதாரி தாஹத்தர் லக்ஷங் லக்ஷகான ரக்ஷாவ அஹிமியை நோக்கியதா மாச தஹத்துனா கதவுனா ஒபலாகே ஏ பலாபுரத்து எல்லச ஜீவன மார்கபல கடாவெட்டியும் பிம்னான்னவை ஏ நிசா ராஜ பரிபாலனே அதிவிஹக்கி கடாவெட்டியமத அப்பட்ட பலக்கொகன்னு புலுவங்கம் லபணும் மங்கேவார சீபாத்கரா யலித் சீபாத்கரனுவா மே அப்படி அனுகமனே கரண மொடலைய அப்பே ஹர்ஷசீல மெத்துமா எக்குங்கவை அர மே தனட்டத்தின பொத்தே மொடலே நிமை ஏ நிசாம அப்பே நிகமனே அன் யலி அலி கல்பனாகரன் கீனதே கேணும் கிரீசிய ஆரம்பலான் கிரீசிய பங்களத்திட்டு பத்துனா முகத கரே அகமதி துமாட்ட பாருங்க விதகனே அண்ட உணா ராஜ நிலதாரிங்க வெட்டு வகாம நவத்துனா விஸ்வாமிக்கு அண்ட வெட்டு கிவினே ඒ අර්බුදයෙන් ගොඩ ආවේ යුරෝපා හවුල ගිහිල්ලා ඒ අර්බුදේ තාවකාලික විසඳන්නට සහයෝගය දුන්න නිසායි. පෘතුගාලේ, ස්පාඤ්ඤේ මේ මොඩලය තමයි මෑත කාලේ මේ පාවිච්චි කරපු මොඩලේ. මොකද ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේ. නමුත් අපි රාජ්‍ය පරිපාලනයේ 14 ලක්ෂයක සේවාවේ සිටින අය එලෙස දහස් ගණනින් රක්ෂාව අහිමි කරන තීරණයට පැමිණිය නෑ. අපට ඒ යෝජනා තිබුණා, අපට ඒ යෝජනා ඉදිරිපත් කළා. සාකච්ඡා මාර්ගයෙන් ඒ තත්ත්වයන් වෙනස් කර ගනිමින් කටයුතු කරන්න පුළුවන් වීම මම හිතනවා මුළු මහත් රාජ්‍ය සේවයට දේශපාලන පක්ෂ භේදයන් හිතවත්කමින් තොරව පිළිගත හැකි ප්‍රගති පියවරක් විශ්වාසය. ඒ නිසා ඒ සමගම විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නයටද අපේ අවධානය යොමු කරනු ලැබුවා. අපි කීප වතාවක් මගේ කාරක සභාවේ දෙමුතුමා මමත් රාජ අමාත්‍යතුමාලා දෙදෙනා සාකච්ඡා කළා. අපි විශ්‍රාමිකයන්ට එක්ව තිබුණු ලොකු බැංකු ණයක් විසඳ ගන්න පුළුවන්කම තිබුණා. ඒ තුළින් විශ්‍රාමික දෙපාර්තමේන්තුව හා එම අරමුදලවල් යම්කිසි බරකින් අඩු කර ගැනීම ඉදිරියට වඩාත් අඩු කර ගැනීමට හැකි මාර්ගයට පිවිසෙන ක්‍රියාවලියෙන් විශ්‍රාමිකයන්ට තවදුරටත් බලාපොරොත්තු තත්ත්වයන් ගොඩනැගීමට හැකියාව ඇති කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඔබතුමා විසින් මම හිතන්නේ පරිශීලනය කළොත් මේ අසමෙන්තුවල ඒ පියවරවල් සහ ඒ වාර්තාවල එක් එක් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු පැහැදිලි වෙනම ඇති. අපි මේ ජීවන වේදම දීමාව 10,000කින් වැඩි කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ටද අනිත් ක්ෂේත්‍රවලටද එවැනිම හිමිකම් කිරීමට හැකි ලෙස සහනයක් සලසලා තියෙනවා. මේ ආර්ථිකය සහනයක් සලසන ආර්ථිකයක්. මම පිළිගන්නවා ජීවන වේදම වැඩි වුණා, උද්ධමනය නොසිතූ ලෙස වැඩි වුණා, රුපියලේ වටිනාකම නොසිතූ තරම් වැඩි වුණා. ඒ ඊයේ. අද අපි ජීවත් වෙන්නේ ඊයේ නෙමෙයි. අද අපි ජීවත් වෙන්නේ ඊට වඩා වෙනස් වූ තත්ත්වයක. ඒ නිසා අපට පුළුවන් වී තිබෙනවා ආර්ථිකයේ ශක්තිය, ආර්ථිකය වර්ධනයකට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගයන් ලබා ගන්න. අපේ රටවල් විවිධ ව්‍යාපෘති අත්හිටෙව්වා, අපට සහයෝගය දුන්නු. අපේ රටත් කමනාපයකට නෙමෙයි, නමුත් අපේ ණයගැම පිළිබඳ තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැටලු ඉතා ඉක්මනින් විසඳා ගැනීමෙන් පස්සේ 2024 ඒ සියලු රටවල් වල සහයෝගය අත්හිටවන ලද ව්‍යාපෘති වලට මැදිහත් වීම ආරම්භ කරන්න පුළුවන් මේ තුළ. එතකොට යළිත් අපේ ආර්ථික චක්‍රයේ තවත් කොටසක් වැඩ කරන්න පටන් ගන්නවා. ඔබතුමාලා පටන් ගත්ත කාලේ මට මතකයි යම් යම් පාරවල් ඒ කාලේ අපේ ධර්මදාස් පණ්ඩමිතිතුමා ඉන්නෝ ඒ කාලේ පටන් ගත්තේ මේ තත්ත්වය තුළ නැවතුණ. නමුත් එය මේ ණය අරමුදෙන් අපි දැන් ඉදිරි සති කිහිපය තුළ ගොඩේන මගට බැස්සට පස්සේ පුළුවන්කම ඇති වෙනවා ඒ පිළිබඳ ඒ ව්‍යාපෘති පටන් ගන්න. මගේ අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙදෙනාම තම කතාවලදී පැහැදිලි කරයි ඒ විශේෂ ව්‍යාපෘති ගැන. ඒ නිසා මා කියන්නට එන්නේ රාජ පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයට පැවරුණු ප්‍රධානතම අර්බුදයන් කීපය අපි යම්කිසි දුරකට සමනය කළා, සහනයන් ලබා දීලා මුදල් අමාත්‍යංශයෙන් ලබා ගත හැකි සහයෝගය ඇති කර තිබෙනවා. මේ ගියා වැලේකනේ මේ අමාරුකමට පත් වී තිබෙන ජනතාව, විශ්‍රාමිකයන්, රෝගාතුරව ඉන්න ජනයා, විවිධ ගැටලු වලට පත් වී තිබෙන ජනයා, අඩු ආදායම් ලබන ජනයා, මේ සියලු දෙනා වෙනුවෙන් සුවිශේෂව සහනයක් සලසා දීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා. එය අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විසින් පැහැදිලි කළා. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්නේ අපේ අමාත්‍යංශයේ ප්‍රාදේශීය ලේකම්තුමා හා එතන සිටින රාජ්‍ය නිලධාරීන්, ගම්මට්ටමේ තිබෙන ග්‍රාම සේවක නිලධාරීන් ඇතුළු සියලු දෙනා. ඒ නිසා මේ දෙපාර්තමේන්තු සියල්ල ඒ මහා වගකීමක් ඉෂ්ට කිරීමට පුළුවන් තත්ත්වයකට එම දීමනාවල් මේ කොටස් කොටසට ලැබුණු
ජීවනාවල් තුන් ගුණයකින් වැඩි කර තිබෙන්නේ. රජය අමාරුවෙන් ජීවත් වෙන ජනතාව කෙරෙහි මේ ප්‍රශ්නය සහනයකට පරිවර්තනය කර තිබෙන තත්ත්වය සඳහා කටයුතු කිරීමයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සම්බන්ධ දිසාපතිතුමාලා, ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා, ඒ වගේම ග්‍රාම සේවක නිලධාරීන් ඉටු කරන සේවාව මේ දුෂ්කරතා මැද අපි කෘතවේදීත්ව සීකරමු. මොකද රටක ජනතාව හා සම්බන්ධව තිබෙන රාජ්‍ය පාලනය විවිධ වෙනස්කම් වලට භාජනය වුණත් සම්පූර්ණ වෙනසකට භාජනය වෙලා නැහැ විදේශ බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයෙන් පස්සේ. අපිට තවම සමහර නීති රීති, ඒ වගේම පරිපාලන නීති රීති චක්‍රලේඛන මහත් තොගය තුළ වැඩි හරියක් තියෙන්නේ ඒ කාලේ ඉඳන් පනවන ලද චක්‍රලේඛන. මේවා විවිධ ආණ්ඩු කාලේ වෙනසකට භාජනය වුණත් සම්පූර්ණ වෙනසකට භාජුන්නේ නැහැ. ඔබතුමාට මම කියන්නම්, ග්‍රාම සේවකවරු 14,200කට කිට්ටු වෙන්න අපේ රටේ ග්‍රාම සේවක කොට්ටාස තිබෙනවා. එයින් 3,000කට කිට්ටු වෙන්න පුරප්පාඩු පිට තියෙනවා. ඒ උතුරු පළාතෙත් ඒ ගැටලුවට මුහුණ දෙනවා, නැගෙනහිර පළාතත් මුහුණ දෙනවා, අපේ පළාත් හැම පැත්තකම මුහුණ දෙනවා. මේ විභාගයේ පවත්වල නැහැ කාලයකින් කැඳවන ලද ආයුධම්පත් මත අපි විභාගය තව සතියකින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සමග අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් කටයුතු යොදා තිබෙනවා. ඒ සමගම ඒ නිලධාරීන් වටා තවදුරටත් බලය ලබා දීම හා ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඊයේ දිනේ උපදේශක කාරක සභාවේදී අපි කතා වුණා. ග්‍රාම සේවකයන් සඳහා වූ සේවා සංග්‍රහය සකස් කරලා ඉදිරි අවුරුද්දේ ක්‍රියාත්මක කරීමේ ක්‍රියාමලියට ගමන් කරන්නට පුළුවන්කම ඇති ඉලක්කයකින් කටයුතු කරනවා. ඒ පිළිබඳ විශ්වාසය ඇති කරන්න මම සභාවට නොමග එවන උත්සාහයක් කරන්නේ නැහැ. ඒ සඳහා වූ සාකච්ඡා වාර රාශියකට අමාත්‍යංශයත් අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යමත් යෙදিলা තිබෙනවා. ඒ තුලින් ග්‍රාම සේවකවරු දැනට බලාපොරොත්තු වෙන ඒ සුවිශේෂ අවස්ථාවට අපට පිවිසෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ඉෂ්ට කිරීම සඳහා 2004 වර්ෂයේ ඉලක්කය හැටියට අපි කටයුතු කරමු. ඒ වගේම ගරු කථානායකතුමනි, අපේ අමාත්‍යංශයට සම්බන්ධ දෙපාර්තමේන්තු රාශියක් තිබෙනවා. ඒ හැම දෙපාර්තමේන්තුවක් ගැනම මට කරුණු කියන්නට හෝ කරුණු සාකච්ඡා වෙන්නට අවස්ථාව නොලැබේ. නමුත් අපට ලබා දී හැකි විශ්‍රාමිකයන් සඳහා රාජ්‍ය සේවය සඳහා ස්ථාවර බව, ස්ථාවරව රැකියාව කරන්න පුළුවන් බව, ඒ වගේම විවිධ පළාත්වල කටයුතු කරන්න පුළුවන් බව ඇති කිරීමට හැකි ආර්ථිකය සහ ඒ සේවාවල් එසේ පවත්වාගෙන යාම ගැන කිසිම ගැටලුවක් නැතුව කටයුතු කරනවා. අලවත්වල ගරු මන්ත්‍රීතුමා පිළිගන්නවා ඇති, ගිය අවුරුද්දේ සමහර මාස තිබුණා අපට රාජ්‍ය ආදායමට වඩා වියදම්, අපිට වියදම් හොයන්නට මුදල් තිබුණේ නැහැ. අපි ඒ වියදම් ණයට ගත්තේ නැත්නම්, ඒ ආකාරයෙන් අපි පඩි ගෙව්වේ නැත්නම් ඇති වෙන තත්ත්වය අද රාජ සේවකයන්ට මතක නැති වෙයි. නමුත් ඒ භයානක තත්ත්වයෙන් අපි ආණ්ඩුවක වගකීම හැටියට ඒ වගකීම ඉෂ්ට කළා. ඒ ඇස්තමේන්තු හරියාකාල පරිශීලනය කරන්න කියලා මම ඉල්ලනවා. අපේ උරුමය මත අපේ ගම් සභාවල් ගමේ නියෝජිතයන් රැස් වෙලා ඇති කරපු ඉතිහාසය තමයි අපේ උරුමය. එය තමයි ලංකාවේ මුළුමහත් සංවර්ධනයේ උරුමය. ඒවා පිළිගනිමින් යම් යම් දුරකට ආයතන පිහිටෙව්වා බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලේ. බණ්ඩාරනායක ශ්‍රීමතා තමයි පළාත් පාලන ඇමතුමා හැටියට රාජමන්ත්‍රණ සභාවේ පළවෙනියෙන් පළාත් පාලනයේ සේ හරි පිළිලකට ගැනීම සඳහා වූ අවශ්‍ය විධි විධාන ඇති කරේ. ඊට පස්සේ හිටපු හැම පළාත් පාලන ඇමතිවරයෙක්ම ඒ වෙනුවෙන් දායක වී තිබෙනවා. ඔබතුමා සඳහන් කරා පළාත් සභා 87 ආපු පළාත් සභාවල් දැන් විසුරුවා හරිනේ පවතිනවා. ඒ වගන්තිය තියෙන්නේ පළාත් සභා විසුරුවා හැරීමේ බලය පළාත් සභාවටත් තියෙනවා, ඒ වගේම මධ්‍ය පාර්ලිමේන්තුවටත් තියෙනවා. ගරු කතානායකතුමනි ඔබතුමාටයි මටයි සීපත් වෙනවා. අපි අනුවේ කාල පරිච්ඡේදයේ හදිසියම පාර්ලිමේන්තුව රැස් කළා, පනතක් ගෙනාවා, පළාත් සභා විසුරුව හැරීමේ වගන්තිය සංශෝධනය කරලා පළාත් සභා විසුරුව හැරීම සඳහා. ඇයි උතුරු හා නැගෙනහිර පළාත්වල එමට තිබුණු තාවකාලික ඒකාබද්ධ පළාත් සභාව නිදහස් ප්‍රකාශනයක් පිට කරා. මේ ඩික්ලයන් UDI මේක වලක්වන්න නීති මගින් අවශ්‍ය පීවර ගැනීම සඳහා අද බෝවායට මතක නැතිවෙන සමාන ඒ උපදපු ඒ කාලේ ඉපදුලා නැති අය පළාත් සභාවල් නිධාරින් හැටියට ඇති. ඒ වෙලාවේ ඒ භයානක තත්ත්වයෙන් වැළක්වී ගන්න අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තිබුණා. ඔබතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, එද ආණ්ඩුවද විපක්ෂද කියලා මතභේදයකින් තොරව අපි ඡන්දය පාවිච්චි කරා. ඒ තුළින් පළාත් සභාවල් හදිසි තත්ත්වයන් හා අනාරක්ෂික තත්ත්වයකදී විසිරුවා හැරීමට පුළුවන් බලයක් පවරලා තියෙනවා. කෙසේ වෙතත් පළාත් සභාවට නියමිත වූ පසුගිය ඡන්ද විමසීමට පෙරාතුව යහපාලන ආණ්ඩුව පණිවිඩක්‍රමසිංහ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩු කාලේ මගේ මිත්‍ර I hope you will understand what I say ආණ්ඩුබා අඩකල නාදන් and the members පණතක් දෙනවා. පළාත් සභාව මගේ මිත්‍ර කිරියල්ල මන්ත්‍රීතුමා එතකොට මේ සභා නායක පුටුවේ හිටි පණතක් ගෙනාව පළාත් සභා ඡන්ද නීතිය වෙනස් කරන්න. වෙනස් කළා ඒ පණත සම්මත කරා. සම්මත කරලා කාරක සභා අවස්ථාවට ගියා. කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළා පණතට සංශෝධන, පණතේ භාගයක්ම වෙනස් වෙන සංශෝධන. මම එකින් එක කියන්න යන්නේ නැහැ කමට කාලෙන්න ඇති නිසා. පණතේ භාගයක්ම වෙනස් කරන සංශෝධන වෙනස් කළා. මුළු පණතම කනගාටුදායක තත්ත්වයකට අපි එදා කිව්වා ඒ වෙලාවේ මේක අවසානයේදී ක්‍රියාත්මක කරන බැරි තත්ත්වයට පළාත් සභාවල් ක්‍රියාත්මක කරන බැරි තත්ත්වයට ඡන්දය පළාත් සභා ඡන්දය පත් වෙනවා කියලා. මේ දෙකම වුණා. අදත් ඔබත් මමත් ඉල්ලා සිටින්නේ පළාත් සභා ක්‍රමයේ පළාත් සභා ඡන්දය තියන්නේ. අපේ උතුරේ මන්ත්‍රීවරු ඉල්ලනවා. අපි සූදානම්. ඒකට සූදානම්ම සාකච්ඡාවක් මම කැඳෙවුවා. කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි. විරුද්ධ පක්ෂයේ ඔබලාගේ පක්ෂ සහභාගී වුණේ නැහැ. මේ සමාන දෙකක් නැහැ. අපි කැබිනට් මණ්ඩලයේ තීරණය කරන් මේ ඡන්ද ක්‍රමේ යම් යම් වෙනස්කම් කළා තියන්න. TNA කතාවක්. ඉතින් දැන් ඔබතුමා නැගිටලා කියනවා ඡන්දේ පවත්වන ක්‍රම පිළිබඳව චෝදනාව අපිට ඉදිරිපත් කළා. අපි මේකට සම්බන්ධ නැහැ. අපිට ඕනෑකම තිබුණා ආණ්ඩුවක් හැටියට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඕනෑකම තිබුණා ආණ්ඩුව හැටියට මේ ඡන්ද පවත්වලා ඒ පළාත්වල ජනතාවට ඒ පළාත්වල කෙරීගෙන යන වැඩ බාර දෙන්න. ඉතින් ඔබතුමාලා ඇති කළ ඒ පණතේ ඉතිහාසගත පණතක් ගරු කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති පණත ගෙනාපු ඇමතුමා යහපාලන ආණ්ඩුවේ පණත ගෙනාපු ඇමතුමා පණතට විරුද්ධව ඡන්දේ දුන්නා. ඒ වගේ වැඩ තමයි මේ කාලේ වෙන්නේ. ඒ කාලේ එහෙම වුණේ නිසා මේ කාලෙත් සමහර අය ඉන්නවා ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම වැඩ කරන්න බෑ. අමාත්‍ය මණ්ඩලයට විනයක් තියෙන්න ඕනේ. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙන්නේ විනය අනුව වැඩ කරන්න. රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ ප්‍රතිපත්තියත් එක්ක නැත්තම් යන එක මීට ඉස්සෙල්ලා ඇමතුරු වන්තරන් අස්සෙලා ගිහිල්ලා තියෙනවා. හස් කරලා තියෙනවා. බලපතක් වෙනවා, සීපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ යෝධ දෙදෙනෙක් අයින් කළ දැම්මා. ප්‍රේමදාස් ජනාධිපතිතුමා, ගාමිණී විශ්වනායක මැතිතුමාවයි ලලිත් අද්මුණිලි මැතිතුමාවයි මේ යෝධයන් දෙදෙනාට සෙක්ට් රිමූව් මොනාරි වචනය පාවිච්චි කරතයි ඔනරබල් හකීම් වුඩ් ඇග්‍රී විත් මී. ඔය ඔබතුමාම නම් කීප සැරයක් අස් කළා තියෙනවා. ඔබතුමාම කීප සැරයක් කීප ආණ්ඩු ගානේ අස් කළා තියෙනවා. ඒක ඔබතුමාගේ ඉල්ලීම. මම දන්නවා ඔබතුමාගේ ඉල්ලීම නිසා ඇති වෙච්ච ගැටුම් නිසා ඔබතුමා අස් කරනවා, ආපහු ගෙනල්ලා පත් කරනවා. අපි නම් මතකනේ මෙතන ඔබතුමා ඉන්න කාලේ අස්සෙලා ගියානේ, ආපහු වෙලා දිවුරුම් දුන්නා ඒ ආණ්ඩුවෙම. I don't want to go into the history of these matters. Mamme kiyanne parliament ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙනියන්න නම් මේ මූල මූල ධර්ම ආගුණ අනුගමනය කරමින් අපි කටයුතු කිරීමේ වගකීම තිබෙන. අපි පළාත්පාලන ඡන්දයේ පළාත් සභා පළාත්පාලන ක්ෂේත්‍රයේ සඳහන් කරපු විදිහට ඡන්දයට නියමිතව තිබුණා. නමුත් මූල ප්‍රතිපාදන පිළිබඳ ගැටලු මැතිවරණ කොමිසමත් හා ජනතාවගේ අතර ඇතිවෙච්ච නීතිමය ගැටලු ඉදිරියේ අධිකරණයෙන් තවමත් ඒ නඩුව එක නඩුවක් ඉවර නෑ. එමා හිතන්නේ එන සතියේ නඩුව යළි විභාගයට ගන්න. ඉතින් එහෙන් නිසා මගේ මිත්‍ර අලවතුකොඩ මැතිතුමාට මම ඉතාම ගෞරවයෙන් කියනවා අපේ කාරක අලවතුවල සෝරි මේ සමාවෙන්න. මොකද බලාපොරොත්තු වෙනවා අපේ කාරක සභාවලත් අපි කතා කර අපතුමත් පැමිණ අපිට ඡන්ද ක්‍රමේ තබා ගන්න පුළුවන් ආකාරයකට පවත්වා ගන්න. කොට්ටාස ක්‍රමේ ඉතාම වැදගත්. කොට්ටාසට ඇවිදින දුර මහජනීය දෙක් සිටිය යුතුයි.
මිතුවා මහා උජාරුවට මේ පළාත් පාලන ක්‍රමය ගැන කතා කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව ඡන්ද තියන්න කියලා. හරි ආණ්ඩුව තිබ්බනේ ඇති බාස අටක් පරක් කොයි ඡන්දේ මිනිස්සු ඡන්දෙකට මේ ඡන්දෙකට ඉතාමත් උවමනාවෙන් බලාගෙන ඉන්නේ. මේ උදාරුවට පළාත් පාලන ක්‍රම මාර්තු මාස තියෙන තිබ්බ ඡන්ද තියන්නේ ඡන්ද පරදී කියලා බයයි.
මොන කෑ ගැව්වත් ගරු කතානායකතුමනේ මොනවා කියලා කෑ ගැව්වත් මෙතුමා මෙතන සභානායක හැටියට තමයි පළාත් සභාව කළට කරන්න පුළුවන් හානි උපරිමය කළේ. දැන් කතා කරනවා අද පළාත් සභා ඡන්දේ තියන්න බැරි වුණේ ඒ පනත ගෙනාපු නිසායි. වෙන මොනවා කතා කරන්නද? නෝ
ඉතිහාසයේ
සත්‍ය සටහන් වෙලා
තියෙනවා.
අපි තවම මේ ඡන්ද ක්‍රමේ අවත්වාගෙන යන්න පුළුවන්.
මම මේ පාර්ලිමේන්තුවේ කීපතරයක් කියලා තියෙනවා පළාත් සභා ක්‍රමය ඡන්දයක් තියන්න අපේ අවශ්‍ය ඡන්ද සියල්ලම දීලා අපි සහයෝගය දෙනවා කියලා. We are ready to give all our votes. පළාත් සභා කියන්න.
Thank you.
පළාත් සභා කියන්න.
පාර්ලිමේන්තු මම මගේ වැසීසේ අවසාන කතාව අවසන් කරන්නට කැමතියි. නමුත් කරන්න ඉස්සෙලා අපේ වැසීසේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණ විශේෂ කාරක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න කියපු දේ ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා අලවතුල මැතිතුමා. අත්සන් කරේ නෑ නේ ඔගොල්ලන්. ඔගොල්ලන් නැගිටලා ගියා අත්සන් නොකර. කියවලා බලන්න මගේ මිත්‍ර මං හිටියානම් යලි සිහිපත් කරනවා මහාචාර්ය ජී.එල්.පීරිස් අත්සන් කරා. ඡන්ද ක්‍රමය වෙනස් කරන නීති මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වාර්තා. අපේ ලේකම්තුමිය ඒ කාලේ ඒ කොමිටියේ ලේකම්. මේ වළංගු වාර්තා පාර්ලිමේන්තුවේ ඒ අනුව ඡන්ද පවත්වන හැටි යෝජනා කරා. දැන් ඡන්දේ ප්‍රකාශයට පත් කරපු ඡන්ද ලේඛනය අවලංගු වෙලා අලුත් ඡන්ද ලේඛනයක් යළි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මොකද වසරෙන් වසර නීති අනුව කටයුතු කරන තිබෙන නිසා ව්‍යවස්ථාවේ තිබෙන වගන්තියක් මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයට පත් සෝරි
ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමනි දැන් ඔබතුමා කිව්වා මේ 2015 යහපාලන රජයේ කාලේ මේ පළාත් සභා මැතිවරණයට වෙච්චි කාරණාව සම්බන්ධයෙන්. එතකොට ඔබතුමා ළඟම ඉන්න ජනාධිපතිතුමා තමයි ඒතර අගමැති. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමති ගරු අගමැතිතුමනි දැන් අපි විපක්ෂයක් කරලා අපි ලෑස්ති පළාත් සභා මැතිවරණය සඳහා මම හිතන්නේ පාර්ලිමේන්තු යෝජනාවක් විතරයි ගේන්න තියෙන්නේ. පරණ ක්‍රමයටම ඡන්දෙ තියමු කියලා. ඔබතුමා ගේන්න අපි ලෑස්ති එකට උදව් කරන්න. ඔබතුමාට පුළුවන් මේක නිවැරදි කරන්න මේ අවස්ථාව.
දැන් ඔය වැඩි ප්‍රශ්නේ තියෙන ඔබතුමාගේ අර ජනාධිපතිතුමාත් හම්බෙන්න වෙලාවල් තියෙනවනේ. කාමරේ හරියට කියන්න මොන ක්‍රමයකටද ඕනේ කියලා. මොකද එක 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 කෙනා ගිහලා එක එක ක්‍රම කියනවා විරුද්ධ පක්ෂයන් හම්බ වෙලා. එතුමා ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට එක තීරණයක පාර්ලිමේන්තුවක් හැටියට එක තීරණයක ඉඳලා අපි එකට එක හැමනම් නීතිය වෙනස් රවුෆකින් පැතුමා ඔබතුමත් එහෙමයි අර කතානායක පැතුමා ඔබතුමා තර්ක විතරක ඔක්කොම කරලා අන්තිමට අස්සම් කරේ නෑ
ගරු කතානායක
යුනින් සයින් ද රිපෝට්
ගරු අගමැතිතුමනි
යුනින් සයින් ද සිලෙක්ට් කමිටි රිපෝට්
ගරු අගමැතිතුමනි
ද වේ වී අපි මී ඇක්ටින් ඇස් අ රිසල්ට්
ගරු අගමැතිතුමා වාදා කරනව නෙමෙයි ඔබතුමා කිව්වනේ මේ දැන් ජනාධිපතිව හම්බෙනවා කියලා එහෙම අවස්ථාවල
නෑ නෑ මම එපයි කියන්නේ වැඩියෙන් හම්බෙන්න කියලා
අපි පැහැදිලිව අපි විපක්ෂයේ වුණත් අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනවා අපි හම්බ වෙනවා. ඉතින් අපි පැහැදිලිව අපි එතුමාගේ උත් ඉල්ලීම කරන්නම්. මේ ඡන්ද විශේෂයෙන් පළාත් සභා මැතිවරණය. දැන් යල් පැනලා ගිය අවුරුදු 7ක් විතර. ඒ නිසා අපි කැමැති පරණ ක්‍රමයටම පරණ ක්‍රමයටම යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අපේ සහය දෙනවා ඒකට. ඒක තියන්න පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න
කියලා. ඔබතුමා මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ධර්ණ ඕනෑකම ඉතාම හොඳයි. ඉතින් පාර්ලිමේන්තුවේ හැටියටම ඕනෑකම සඳහා අපි කටයුතු කරමු. අපට මම මේ ගරු කතානායකතුමනි මම විශේෂයෙන් සඳහන් කරමින් ඒ වගේම මම කතාවේ අවසන් කරන්නට විශේෂයෙන් ඉල්ලා සිටිනවා අපි පසුගිය අවුරුද්දේ අපේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා කෘෂිකර්ම අමාත්‍යංශයත් සමග දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ගමන් කරමින් ඒ සංවර්ධන ආයතනයන් රැස් කරමින් අපේ නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ ඉලක්කයට යොමු කරගෙන උත්සාහය සාර්ථක කිරීමට යෙදෙනවා. මොකද ඒ අවධියේදී ශ්‍රී ලංකා පමණක් නොවේ ජාත්‍යන්තරවත් ඒ අනතුරු හැඟවීම තිබුණා. අපි ආඩම්බර වෙනවා අපේ රාජ්‍ය පරිපාලනයේ සියලු නිලධාරීන් දිස්ත්‍රික් දිසා ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු විශේෂයෙන් ග්‍රාමීය ආර්ථික නිෂ්පාදනයේ එසේ වැඩි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයට දක්වන ලද සහයෝගය අඩුපාඩු ඇති අඩුපාඩුකම් නොමැතිව මෙවැනි අස්ථාවරව පවතින ආර්ථික තත්ත්වයක් ජාත්‍යන්තරවත් එහෙමයි ජාත්‍යන්තරවත් අස්ථාවරයි අපි පසුගිය අවුරුද්දට ඉස්සෙල්ලා කොවිඩ් වසංගතය ආවා ආර්ථික පසුබෑමට අපි ලක් වුණා ලෝක ආර්ථික පසුබෑමකට ලක් වුණා මේ නිසා ජාත්‍යන්තර වෙළඳාම ගණදෙනු අඩු වුණා දෙක ලෝක ආර්ථික පසුබෑම වගේම ඊට පස්සේ යුක්‍රේන් යුද්ධය නිසාද යුරෝපය අලුත් ආයෝජනයන් සීමා සහිත භාවයට පත් වෙලා තිබෙනවා අලුත්ම ආර්ථික තත්ත්වයකට ලෝක ආර්ථිකයේ පරිවර්තනය වුණා ඒ සමග දැන් ඇති වී තිබෙන අලුත් අර්බුදයන් තත්ත්වයේ මම විශේෂයෙන් මගේ කතාවේ කොටසක් කියවන්නට බලාපොරොත්තු වුණා ඒ කොටස රාජ පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන විෂය භාර අමාත්‍යංශයේ හැටියට රටතුල පිහිටි පළාත් පාලන ආයතන පද්ධතිය මෙන්ම ඊට සමගාමී ක්‍රියාත්මක වෙන ප්‍රාදේශීය පාලන ක්‍රියාවලිය මැනවිලෙන් කළමනාකරණය කර ගැනීමෙන් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය ආහාර සුරක්ෂිත වැඩපිළිවෙළ සමග පසුගිය වසර තුළම ඒකාබද්ධ ප්‍රවේශයක් ඉතිහාසයේ ඉහළම අස්වැන්න කරාරට පැමිණීමේ ක්‍රියාවලිය සාර්ථක කරන්න මටත් රාජ අමාත්‍යවරු දෙනාට අමාත්‍යංශ නිලධාරීන්ට දිසාපතිතුමාලා සමග එක්තු වුණා. අපේ රටේ ඉහළගිය උද්ධමනය 3.5 දක්වා අඩුකර ගැනීමටත් විශේෂයෙන් මේ තත්ත්වෙන් ඉදිරියට සඳහා බැලීමට පුළුවන් පසුගිය දශකය තුළ දුප්පත්කම පිටු දැකීම සඳහා මහජන චීනය අලුත්ම වැඩපිළිවෙලකට ආදර්ශය දීලා තිබෙනවා. අඩුම ආදායම් ලබන ජනයාගේ ජීවිතය දියුණුවට පරිවර්තනය කර ගැනීම ඉලක්කම. ඒ වගේම ඉන්දියාව මේ යෝධ ආර්ථික දෙක අද එසේ ගොඩනගෙන අවස්ථාවක අපේ රටත් ග්‍රාමීයව අපේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටවමින් ගමටම සංවර්ධනය කරා ගමන් කළ හැකි අලුත්ම මාර්ගයකට මේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිෂ්පාදනය වැඩිකිරීම ආපනය ආනයනන් විදේශ ආනයනන් හා දේශීය ආනයනන් එක්කර ගැනීම රජයට අතිරේකව පෞද්ගලික අංශයට පිවිසෙන්නට පුළුවන් ගමේ සිට ඉහළට යන ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයකට අපි අවශ්‍ය පීවරල් වලට එක් වෙමින් කටයුතු කිරීම රාජ පරිපාලන පළාත් සභා සදේශ කටයුතු අමාත්‍යංශයේ ඉලක්කයන් නිෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම මේට වඩා කාල වේලාව ගන්නෙ නෑ. මම හිතනවා ඔබ සියලු දෙනා අපට විශේෂයෙන් අලුත් පෙරළියකට උඩ රට පළාත්වල ජනයාට අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් ආදී දේවල් පළමුව අයවැය ලේඛනය ඇතුළත් කළා තිබෙනවා. මගේ කතාවේ කොටස ඇතුළත් කරන ලෙස කතාවට කොටස හැටියට ඇතුළත් කරන ලෙස ඉල්ලමින්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ මල්ටි ඩයිමෙන්ෂනල් වල්නරබිලිටීස් වාර්තාව සුවිශේෂ වාර්තාවක් හුදකලා නොව සාමූහික වශයෙන් පවුල් ඒකකයන්ගෙන මේ ජීවන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උත්සාහය යෙදෙන්නට කියන ක්‍රියාදාමය පිළිගනිමින් අපි කටයුතු කරන්නට ඕනේ කියන ඉලක්කයට ගමන් කිරීම සඳහා අද මේ අවස්ථාවට සහයෝගය දෙන ලෙසත් මේ රාජපාලන පරිපාලන දේශ කටයුතු අමාත්‍යංශයේ ඉතාම ශක්තිමත්ම දීර්ඝ කාලයක අධ්‍යක්ෂින් සම්භාරයක් ඇති අපේ රටේ ආදායම් මාර්ග කළමනාකරණයේ ආදායම් මාර්ග පිළිබඳව ඒ වගේ මේ සඳහා වූ විවිධ සේවාවල් රාජ පරිපාලනයට සම්බන්ධයි. විගණනයේ සිට විවිධ ඉංජිනේරු ආදී විවිධ දේවල් දෙපාර්තමේන්තු ඒ සමකමින් සහයෝගය මේ සඳහා අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සහයෝගය හා අනුමැතිය ලබා දෙන ලෙස මම ඉල්ලනවා. කතාව අවසන් කිරීමට අපි ගිය සතියේ ඉස්සර සතියේ වවුනියාවට ගියා. වවුනියාවේ මේ සංවර්ධන ව්‍යාපෘති බලන්න අපි වවුනියාව එක ඉලක්කයක් හැටියට අරන් තියෙනවා. අපනයනයට හා අපේ රටේ ආහාර භෝග නිෂ්පාදනයට අතිරික්තයක් ඇති කළ හැකි දිස්ත්‍රයක් ලෙස එහි පදනම ලබාගෙන තියෙනවා. ඒ ඉතාම දුෂ්කරතා මැදේ තවදුරටත් එයට සහයෝගය දක්වන්නට අපේ ගරු මන්ත්‍රීතුමාලා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමාලාත් සහභාගී වුණා. ඒ නිසා එවැනි ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ග්‍රාම නිලධාරි කොට්ටාසය හා දිස්ත්‍රික්කයේ වශයෙන් සංවර්ධනය වඩා ජයග්‍රහණය කිරීමට දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ පළාතේ සභාපතිවරු හැටියට පත් කළා. සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒටද හවුල් වෙන ලෙස ආරාධනය කරන ස්තුතියි.
පක්ෂ නායක මම කැමති මේ අවස්ථාවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කරුණු කාරණා කීපයකට බොහොම කෙටි කාලයක් තිබෙන මොහොතක විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි. මේක සඳහන් කරනකොට මම විශ්වාස කරන්නේ ඔබතුමාගේ පුද්ගලික සම්බන්ධකමක් තිබෙනවා කියලා. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් හැටියට පවසමින් එක්තරා පුද්ගලයෙක් සහ කණ්ඩායමක් මේ රටේ තරුණයන්ගෙන් මුදලින් රුපියල් 106 බැගින් ඩෙන්මාර්ක් වල රැකියාව ලබා දෙනවායි කියලා බොහොම කූට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒක net නාලිකාවෙත් ඉස්මතු වුණා. මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ඔබතුමා පුද්ගලිකව සම්බන්ධයක් තියෙනවායි කියලා. නමුත් මේ කාරණාව ඔබතුමාගේ අවධානයට ගෙන එනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මේ කූට
ව්‍යාපාරයේ මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ නගපු ගැන. ඒකට කිසිම සම්බන්ධයක් හෝ හීනකින්වත් මගේ ආයතනයක් සම්බන්ධ නැහැ. අදාළ පරීක්ෂණය රහස් පොලිසියට බාර දීලා දැන් කරගෙන යනවා. විවිධ රටේ අය විවිධ ආකාරයේ එක එක්කෙනාගේ නම් පාවිච්චි කළා කියනවා. දඬුවම දඬුවම ලෙසම දිය යුතුයි කියන ස්ථාවරයේ මම සිටින්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ඒ ප්‍රවෘත්තිය ගැන මගෙන් විමසීම ගැන.
මම ඒ කාරණාව මතකරේ ඔබතුමාට බලපාන විදිහට නෙමෙයි. නමුත් ඔබතුමාගේ නම පාවිච්චි කරලා ඒ වගේ කූට ක්‍රියාකාරකම් විවිධ පුද්ගලින් කරනවා නම් මම හිතන්නේ ඒක ඔබතුමා දැනගන්නට ඕන. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම net නාලිකාවටත් මම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව හෙළිදරව් කිරීම ගැන. මම විශ්වාස කරන ඔබතුමා ඒකට නිසි පියවර නිසියාකාරව ගනී කියලා. අවස්ථා ගණනාවකදී ඔබතුමාව හමු වෙලත් මේ සභාවෙත් උපදේශක කාරක සභාවෙත් සඳහන් කරා අර උපාධි දහරින්ට රැකියා ලබා දීමේ වැඩසටහනේ අර අත්හැරුණු 465කගේ ප්‍රශ්නය පිළිබඳව. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමත් එකඟ වුණා කරනවයි කියලා කිව්වා. ඔබතුමා පිටුපස ඉන්න රාජ්‍ය අමාත්‍යවරුනුත් එකඟ වුණා ඒක ක්‍රියාත්මක වෙනවයි කියලා, ක්‍රියාත්මක කරනවයි කියලා. උපදේශක කරක් සභාවෙත් එකඟ වුණා. නමුත් ඒ 465 දෙනාගේ ප්‍රශ්නය මේ වෙනතෙක් විසඳිලා නැහැ. කරුණා කරලා ඒක ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි විශ්වාස කරන ආකාරයට රටේ ප්‍රාලේ සහ උපප්‍රාලේ 341ක් තිබේ. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. තවත් දිස්ත්‍රික්ක ගණනාවක අලුතෙන් ප්‍රාලේ පිහිටුවීම ක්‍රියාත්මක විය යුතුයි, විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කේ. නුවරඑළිය දිස්ත්‍රික්කේ අලුත් ප්‍රාලේ කාර්යාල පිහිටවනවායි කිව්වට ඒව මං හිතන්නේ නාමික උපකාර්යාල හැටියට ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම රටේ ප්‍රාලේ කාර්යාල ස්ථාපනය කිරීමේ වැඩසටහන කඩිනම්ව ක්‍රියාත්මක කිරීමත්, ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි රටේ 14022ක් ග්‍රාම නිලධාරී වසම් තිබෙනවා. වෙලාවකට කියනවා 22යි කියලා, 14022යි කියලා, වෙලාවකට කියනවා 14021යි කියලා. කෙසේ වෙතත් ඇත්ත වශයෙන්ම මේ ග්‍රාම නිලධාරී බල ප්‍රදේශවල ජනගහන වර්ධනය නිසා ඇත්ත වශයෙන්ම විශාල ග්‍රාම නිලධාරී වසම් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒවා පිළිබඳව අධ්‍යයනයක් කරලා අලුතෙන් ග්‍රාම නිලධාරී වසම් ස්ථාපනය කිරීමේ සටහනකටත් ප්‍රවේශ වන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයේ අවස්ථා ගණනාවකදී ග්‍රාම නිලධාරීතුමන්ලාගේ ඉල්ලීම සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ නිසි වැටුප් තලයේ පිහිටුවීම සහ රාජකාරී කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් දීමනා ටික ලබා දීම, මොකද ඔබතුමා දන්නවා සහනාධාරී ඉඳලා මහපොළ ශිෂ්‍යත්වයේ ඉඳලා මේ හැම දෙයකටම ග්‍රාම නිලධාරී සහතිකයේ වැඩගත්කම ඔබතුමා දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම ඇමතිවරු ගණනාවක් මේ ප්‍රශ්නේ මගහැරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේම 27 ප්‍රශ්න ගණනාවක් අපි මතු කරලා තිබෙනවා මේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව. කරුණාකරලා ඔබතුමාගේ අවධානය ඒ ගැනත් යොමු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා කතා කරා මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ විවිධ කාර්යාලවල කරන සාකච්ඡා ගැන. මම බොහොම එළිපිට කියන්නට ඕන සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපි අර ගෝත්‍රික මානසිකත්වයෙන් වහල් මානසිකත්වයෙන් ඇත්ත වශයෙන්ම තමන්ගේ මන්ත්‍රීවරු වහලුන් බවට පත් කරපු වහල් යුගය ඉවත් කරලා තිබෙන්නේ. අපි නිදහස දීලා තිබෙනවා ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අවසානයේ සාකච්ඡා කරලා ගත යුතු තීන්දු තීරණ පිළිබඳවත් නිදහසක් තියෙනවා. අර ඔබටම මතක ඇති මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව අර සැලුන් දොරක් ගැන, ඒ දොර අදටත් වලංගුයි. ඕනම පක්ෂයකට තීන්දු තීරණ ගන්නට පුළුවන්. ඉතින් ඕන නම් අපේ විනය පද්ධතිය තුළ ඉන්නත් පුළුවන්, විනය පද්ධතියෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපේ මන්ත්‍රීවරුන්ව අර වහල්ලුන් හැටියට සලකලා මෙතනින් එහාට යන්න එපා, මෙතනින් මේක තමයි රතු ඉර, මෙතනින් එහාට ගියොත් ඔබ ඉවරයි කියලා එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ පක්ෂය තුළ නැහැ. අර සිස්ටම් චේන්ජ් එක අපි ඇත්තටම අපේ පක්ෂය තුළින් ක්‍රියාත්මක කරලා තිබෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි දැන් ඔබතුමන්ලා බලයට ආපු හැටියේ මොකද්ද කරේ? බලයට ආපු හැටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සභාවේ ඇවිල්ලා ප්‍රකාශයට පත් කරා 120,000ක් විශ්‍රාමිකින්ට ඒ අර වැටුප් වැඩිවීමේ ගැළපීම ක්‍රියාත්මක කිරීම වාහන අතර කරා. ඒ නතර කරේ රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12%ක් තිබියදී රාජ්‍ය ආදායම 12%ක් තිබියදී විශ්‍රාමිකයෝ 120,000කගේ ඒ විශ්‍රාමික වරම කපා දාලා බදුසහන ලබා දුන්න කෝටිපතියන්ට රුපියල් බිලියන 600-700 අතර ප්‍රමාණයක රාජ්‍ය ආදායම් වටකට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 8%ට දැන් ඒ පෙන්ෂනර්ස්ලා ඒ විශ්‍රාමිකින් 120,000ට දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඒ විෂමතාවය නිවැරදි කරන්නට කටයුතු කරන්න. අවසාන වශයෙන් මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවාව වඩාත් ප්‍රශස්ත භාවයකට වඩාත් ප්‍රබුද්ධ භාවයකට ගෙනීම සඳහා අලුත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම සිංගප්පූරුවේ සිවිල් සර්විස් කොලෙජ් එකට සමාන සිවිල් සර්විස් කොලෙජ් එකක් අපේ රටේ ස්ථාපනය කිරීම ඉතාමත්ම වැදගත්. එතෙක් අපේ රටේ ඒ විවිධ අංශවල රාජ්‍ය නිලධාරීන්ව සිංගප්පූරියන් සිවිල් සර්විස් කොලෙජ් එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට යවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම වැදගත් ශිෂ්‍යත්ව වැඩසටහන් ඉන්දියාව චීනය ඇතුළු රටවල් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ තුලින් අපේ රටේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ ඇත්ත වශයෙන්ම දැනුම වර්ධනය කර ගැනීමේ වැඩසටහන් වලට අවතීර්ණ වෙන්නට පුළුවන්. ඒකත් උපයෝගී කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවා ශේෂ්ත්‍රය තුළ තරාතිරම බලන්න නැතුව නොමිලේ ගුණාත්මක භාවයෙන් ඉහළ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවාව තුළ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම අතිවැදගත් වෙනවා. අපි දන්නවා 50 ගණන් වල 60 ගණන් වල බිහි වුණු ඒ සිවිල් සර්වන්ට්ස්ලා බියුරෝක්‍රැට්ස්ලා ඒ රාජ්‍ය නිලධාරීන් ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක ඉංග්‍රීසි භාෂාව හසුරවන්නට හැකියාව තිබුණා. මම මේ කාටවත් ඇඟිලි දික් කරනවා නෙමෙයි, මම යෝජනා කරනවා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය රාජ්‍ය සේවාව තුළ ප්‍රගුණ කිරීමේ වැඩසටහනක්. ඒක මං කියන්නේ විධායක මට්ටමේ අයට පමණක් නෙමෙයි, හැම මට්ටමකම සියලුම රාජ්‍ය සේවකින්ට ඒ එවන් වැඩසටහනක් තුළින් ප්‍රතිලාභ ලබන්න පුළුවන් වැඩපිළිවෙලක්. නොමිලේ වැඩසටහනකට හැකියාවක් තියෙනවා නම් ඔන්ලයින් වැඩසටහනකට ප්‍රවේශ වන්නට කටයුතු කරමින්, ඒ වගේම සියලුම රාජ්‍ය සේවකින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම පරිගණක විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනකටත් අවතීර්ණ වන්නේ කියලා ඉල්ලීමක් කරනවා. අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
ගෝම්ශ්‍රී වජිර අභිවදන මැතිතුම.
ගරු කතානායකතුමනි, අද දවසේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒ වගේම සුදේශ කටයුතු අමාත්‍යාංශයත් පළාත්පාලන
අමාත්‍යාංශයත්
තානායකතුමා, මට අග්‍රාමාත්‍යතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න චුට්ටක් අවස්ථාව දෙනවද ගරු කතානායකතුමනි? සමාවෙලා
මොකද ඉක්කනින් අහන්න.
ගරු අග්‍රාමාත්‍යතුමනි
තුමාට අග්‍රාමාත්‍යතුමා මුණ ගැහිලා අහන්න පුළුවන් ඔය ටිකමනි.
ගරු අග්‍රාමාත්‍යතුමනි පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පොඩ්ඩක් සමාවෙලා. ගරු අග්‍රාමාත්‍යතුමනි පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. අර බහුකාර්ය සංවර්ධාරී දැන් දෙසැම්බර් මාස වෙනකොට ඒ දෙපාර්තමේන්තුව අවසන් කරන්න ලෑස්ති කරලා තියෙනවා. තව ඒ ගත්ත නිලධාරී ප්‍රමාණයක් ඉන්නවා ගරු අග්‍රාමාත්‍යතුමනි, ඒගොල්ලෝ ස්ථිර කරනවද කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඔව් මේ වකුමුරු වැන්තුමනි.
ගරු මන්තුමා, බහුකාර්ය දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 අහෝසි කරත් ස්ථීර නොවුණු කාර්යවලිය ඉතුරු වුණොත් ඒ සියලු දෙනාම දිස්ත්‍රික් ලේකම්ගේ යටතේ එයා ස්ථීර කරනකම් අපි තියාගෙන ස්ථීර කරලා දෙනවා.
හරි, බොහොම ස්තුතියි. වජිර අභිවදන මැතිතුම.
ගරු කතානායකතුමනි, අද දවසේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂ ඉදිරිපත් කළ තියෙන වෙලාවේ අපි සියලු දෙනා අපේ සෑම විවාදයකදී මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි බංකොලොත්තු රටක වැයශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාව. තාම අපේ රටේ බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන් මිදිලා නැහැ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ අමාත්‍යාංශයට බොහොම අමාරුවෙන් ශක්තිමත් නායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ජානක වක්කුඹර ඇමතිතුමාත්, ඒ වගේම අශෝක ප්‍රියන්ත ඇමතිතුමාත්, ඒ දෙපොළත් මේ අමාරු අවස්ථාවේ මේ අමාත්‍යාංශයට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ මම විශේෂයෙන් මතක් කරන්න කැමති, මට අවස්ථාව ලැබුණා කථානායකතුමනි 2001 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හසුරුවන්න. ඒ අවස්ථාවේදී ලැබිච්ච අත්දැකීම් ප්‍රයෝජනයට ගොඩක් දේශපාලනෙත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ස්වදේශ කටයුතු ඇමතිකම, ඒ වගේම පළාත් සභා පළාත් පාලන ඇමතිකම කරන්න අවස්ථාව ලැබුණා. මට මතකයි ඒ අවස්ථාවල අපේ අද විරුද්ධ පක්ෂයේ ඉන්න අපේ හාරිස් ඇමතිතුමා පළාත් පාලන රාජ්‍ය ඇමතිතුමා හැටියටත්, ඒ වගේම අපේ ලන්ස ඇමතිතුමා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමා හැටියටත්, අලවතුල ඇමතිතුමා අපේ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ඐඩි කාඩ් ඔෆිස් එකත්, මේ සියල්ලත් තිබුණේ මේ අමාත්‍යාංශයේ වෙලාවේ. අපි සියලු දෙනා එකතු වෙලා 2015 2019 කාල සීමාව තුළ මේ අමාත්‍යාංශය ඉතාම සාර්ථකව හසුරවන්න අපි සියලු දෙනාට පුළුවන්කම ලැබුණා. 2020 පස්සේ කෝවිඩ් වසංගතයත්, ඒ වගේම ආර්ථික අර්බුදයත් හේතු කොටගෙන සියලු අමාත්‍යාංශ ඉතාම අමාරු තැනක තිබෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ හරියට සාර්ථක වූ රටක වැය ශීර්ෂයක් කතා කරන්න වගේ. තාම රට බංකොලොත්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්සාහ කරනවා දෙසැම්බර් මාසෙදී බංකොලොත් භාවයේ ගලව ගන්න. විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්තුමා රංජිත් අශෝක මහත්මයා, රාජ්‍ය සේවයේ ඉන්න ලයිස්ට්වේ ඉන්න ඉහළම නිලධාරී, එතුමා ඇතුළු දිසාපතිවරු 25 දෙනා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332, අපි 377ක් කළා 2019 කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන්. මේ අපි මේ සියලුම අපේ රාජ්‍ය නිලධාරීන් ඉතාම අමාරුවෙන් පෞගිය අවුරුදු 3, එහෙම නැත්නම් පෞගිය අවුරුදු 2 මේ රට අරගෙන ගියා. ඇත්ත වශයෙන් ඒක ගැන සමස්ත ලේකම්තුමා ඇතුළු දිසාපතිවරු 25 දෙනා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තුති කරන්න තිබෙනවා. අමාරු අවස්ථාවකයි පරිපාලනය කරගෙන ගියේ. වර්තමානයේත් ඉතාම අමාරු තැනක තිබෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය කරන භාණ්ඩ, අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, අවශ්‍ය කරන සම්පත් සියල්ලම නැතුව අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. විදුලි සෝපාන නම් රිපෙයාර් කළා නැහැ, AC නම් රිපෙයාර් කළා නැහැ. විශාල කඩාවැටීමක තිබෙන අවස්ථාවක්. මේ කඩාවැටීම තිබෙන අවස්ථාවේ තමයි මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපේ ඇමැතිතුමාලා දෙන්න බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නේ. දැන් මේක විවේචනය කරනකොට අපි පරිස්සමෙන් කරන්න තියෙනවා. දැන් මම දැක්කා අපේ විපක්ෂ නායකතුමා උදේ සඳහන් කරා වර්තමාන ජනාධිපතිතුමාගේ ඡන්ද ප්‍රතිඵලය ගැන. මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයමයි දෙපැත්තෙම ඉන්නේ බහුතරය. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම තමයි විරුද්ධ පක්ෂයේ බහුතරය ඉන්නේ. දැන් අපි සියලු දෙනා මතක තබා ගත යුතුයි, ලංකාව පාලනය කරේ ලංකාවේ ප්‍රථම අගමැති DS රණායක මහත්මයා ජයග්‍රහණය කළා නෙමෙයි. ඒ වෙලාවේ ආසන 98යි, එක්සත් ජාතික පක්ෂයට ආසන 42යි. බහුතරේ නැහැ. බහුතරේ ද්‍රවිඩ නායකයන්, මුස්ලිම් නායකයන්, සමසමාජ නායකයන්, කොමියුනිස්ට් නායකයන් සහයෝගය දීපු නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වුණ DS රණායක මහත්මයා. එතකොට ජයග්‍රහණය කළා නෙමෙයි එතුමා නිදහස ලබා ගත්තේ. පරාජයටපත් වුණාම ප්‍රථම අගමැති වුණා. එහෙනම් පරාජයටපත් වුණාම එකමුතුකමින් තමයි එක්සත් ජාතික පක්ෂය වැඩ කළ තිබෙන්නේ. ඉතිහාසයේ පුරා සෑම නායකයෙක්ම එහෙමයි. ඩඩ්ලි සේනානායක මැතිතුමා වෙන්න පුළුවන්, සර් ජෝන් කොතලාවල මැතිතුමා වෙන්න පුළුවන්, බණ්ඩාරනායක මැතිනි වෙන්න පුළුවන්. විවිධ නායකයන් එහෙම තමයි වැඩ කළ තියෙන්නේ. ඉතින් අපි මතක තබා ගන්න ඕන අපේ පක්ෂයේ හිටපු රණසිංහ ප්‍රේමදාස නායකතුමා එදා 1956 රුවන්වැල්ලට තරඟ කළ පරාජයයි. ඒතර පෙරදුරහම තමයි අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. රුවන්වැල්ලේ අන්නපෙරමෙත්තුමා සමග ඡන්දය ඉල්ලුවාම පරාදයි. එතකොට අපේ නායකයා රුවන්වැල්ල අතහැරලා කොළඹට ආවා. එහෙම තමයි ජයග්‍රහණ පරාජයයි භුක්ති විඳින්න ඕනේ. ඉතින් මේ සභාවේ ඒවා කියනකොට මම කල්පනා කරා අද උදෑසන එක කියනකොට ඒ වගේ ඒවා නිවැරදි වෙන්න ඕනේ කියලා. ජය පරාජය වැදගත්. ජය භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. පරාජය භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. පැරදුනාම රටට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ නිසා පැරදුනත් එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට පුළුවන්කම තිබුණා රට වෙනුවෙන් පෙනී සිටින්න. අපිටත් පුළුවන් දිනන්න කියලා වැරදි දේ තෝරගන්න. පැරදුනත් සැපයි නිවැරදි දේ තෝර ගැනීම. මම හිතනවා මම ඒක කිව්ව වෙන හේතුවක් නිසා නෙමෙයි උදෑසනේ කතාව මේ සභාවේ සිද්ධ වෙච්ච නිසා. විශේෂයෙන් මතක් කරන කැමති මේ අමාත්‍යංශයේ පෞගිය කාලවකවානුව තුල අලවත්වල අපේ රාජ්‍ය අමාත්‍යතුමාට ලංස රාජ්‍ය අමාත්‍යතුමාට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ වෙලාවේ නෙදර්ලන්තයත් එංගලන්තයත් සමග ඒකාබද්ධ කළා. පාලං 1798කට ගිවිසුම මම අත්සන් කළා විශේෂ බාර ඇමති හැටියට. පාලං 1798කට ඒ පාලම් ව්‍යාපෘති ඉතාම වැදගත්. එයින් පාල 200ක් විතර මම විශේෂ බාර ඇමති හැටියට ගාල්ලට ගත්තා. ගාල්ලේ තියෙන ওই දඬු 800ක් විතර. ඒ නිසා තමයි ඒ ව්‍යාපෘති අදත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මට දැනගන්න ලැබුණා ඒක වියට්නාමේ හරහා ක්‍රියාත්මක කරන්න නැවත ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ගියා කියලා. දැන් ඉතාම වැදගත් තීන්දු ගොඩක් ගත්තා අපි අමාත්‍යංශයක් හැටියට. අපිට ඕන වුණා රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න. අපි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ තට්ටු 4ක් හදලා තිබිච්ච එක ඉතුරු තට්ටු 20 ගානම හදලා බිලියන 4ක් 5ක් වියදම් කළා පරිපාලන ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර අගමැතිතුමා ගත්තා. ඒ වගේම ගම්පහ. ගම්පහත් බිලියන ගාණක් වියදම් කළා ඒ තීරණය ගත්තා. මට මතකයි රත්නපුරේ ඒ තීරණය අපි ගත්තා. රත්නපුරෙත් අපි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරා. මට මතකයි මාතලේ අපි ඒකත් සම්පූර්ණ කරා. මට මතකයි විශේෂ බාර ඇමති හැටියට අගමැතිතුමා දීපු උපදෙස් අනුව මං ගිහලා මඩගලපුව පටන් ගත්තා. මඩගලපුව අදත් ඉවරුනේ නැහැ. කොන්ත්‍රාත්කරුගේ ප්‍රශ්න නිසා. මම හිතනවා අවසන් කර ගන්න තිබෙනවා. කළුතර දෙවැනි අදියර ඉවර කරා. කිලිනොච්චිය ඉවර කරා. ඉතුරු වෙලා තියෙනවා අපිට වවුනියාවයි අනුරාධපුරයයි. ඉවර කරන්න තියෙනවා. පොළොන්නරුව ඉවර කරා. එතකොට අපිට අවසන් කරන්න ඉතුරු වෙලා තිබෙනවා වවුනියාවත් ඒ වගේම අනුරාධපුරයත් අවශ්‍ය පහසුකම් ටික සම්පූර්ණයෙන් දෙන්න තිබෙනවා. අපි බැලුවා හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ 332 377ක් කරා. එයින් 180ක් විතර හැදුවා. උදාහරණයක් යාපනය ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ 16යි. අපි ඒ 16න් විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ හදලා අවසන් කරමින් ගියා. අපි කිලිනෙච්චිය ගත්තොත් 4යි. ඒ ප්‍රදේශෙත් අවසන් කරගෙන ගියා. ඊළඟට මුලතිව්ව ඉඳලා මාන්තේ වලට කිලෝමීටර් 117යි. මුලතිව් වල තිවිච්ච ප්‍රශ්න වලටත් හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. උතුරෙත් දකුණෙත් සමානව අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ විශාල මුදලක් මේ අමාත්‍යංශයට ලබා දීලා මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ගියා. අපිට ඕන වුණා ග්‍රාම නිලධාරීව සම 14022 නිලසෙවන කාර්යාල 14022 සම්පූර්ණ කරන්න. අපි පොළොන්නරුවේ 335ම සම්පූර්ණ කරා. අනිත් දිස්ත්‍රික්කවල ටික ටික කරගෙන ගියා. අවසානයේ කොහොමාරි අපේ පාලන යන්ත්‍රය වෙනස් වීමත් සමග කටයුතු නැවතිලා තිබෙනවා. දැන් ආපහු මේ රට වංකොලොත්භාවයෙන් ගැලවුවට පස්සේ මම හිතනවා ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ආපහු එකතු වෙලා මහජන සේවයේ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවනම් ග්‍රාම නිලධාරී 14022 දෙනාගේ ග්‍රාම නිලධාරී අපේ ඒ අයගේ විවස්ථාව මමත් කැබිනට් පත්‍රිකාවක් ඒ වෙලාව ඉදිරිපත් කරා. තාම අවසන් වෙලා නැහැ. ඒකට මුදල් අමාත්‍යාංශ එකඟතාවය අවශ්‍ය කරලා තිබෙනවා. ඒකට මැනේජ්මන්ට් සර්විස් එකේ එකඟතාවය අවශ්‍ය කරලා තිබෙනවා. කඩිනමින් ඒක අවසන් කළා. මුළු රටම එක ව්‍යාපෘතියක් හැටියට දුවන්න ක්‍රියා කළ යුතුව තිබෙනවා. හැබැයි අපි කතා කරන හැම නියෝජිතෙක් මතක තබා ගත යුතුයි. මේ කතා කරන්නේ බංකොලොත් අයවැයක බංකොලොත් වැය ශීර්ෂය. එහෙනම් දෙසැම්බර් මාසේ ජනාධිපතිතුමා බලනවා බංකොලොත් භාවයේ ගැලෙව්වට පස්සේ තව ශක්තිමත් කළ ඉදිරියට යන්න. එහෙනම් මුළු රටේම මේ ප්‍රශ්නේ අවසන් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් මේකට නායකත්වය දෙනවා. එතුමා පළපුරු දේශපාලන නායකයෙක් හැටියට එතුමාට ඒ ශක්තිය මේ බංකොලොත් භාවයේ ගැලෙව්වට පස්සේ මං හිතනවා මුළු රාජ්‍ය ආන්තරණයම නැවත ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා. අපි බැලුවේ නිලසෙවනවල් 14022 හදලා අගමැතිතුමා උපදෙස් දුන්නේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියල්ල ශක්තිමත් කළා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 25 ශක්තිමත් කළා. ඒක අමාත්‍යංශයත් අගමැති කාර්යාලයත් ජනාධිපති කාර්යාලයත් ඒකාබද්ධ කළා. නිලධාරී 4 දෙනාම එකතැනක වාඩි වෙලා මේ සමාජයේ තිබෙන ප්‍රශ්න ටික අවසන් කිරීම සඳහා ක්‍රියා කිරීම. ඒ සඳහා අපිට ලෝක බැංකුවත් අනිත් ආයතනත් විශාල වශයෙන් උදව් කරා. නැවත ඒ උදව් ලබාගෙන නැවත ඉදිරියට යා යුතුව තිබෙනවා. අපි බෙදිලා ගහගත්තොත් අපි අමාරු වැටෙනවා. මම අහගෙන හිටියා අපේ කවුරු හරි අපේ කතා කරපු මහජන නියෝජිතයෙක් කිව්වා අපි ගහගත්තොත් වාසිය අපිට නෙමෙයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා දිගටම කියන්නේ අපි එකතු වෙමු කියලා. අපිට මතකයි ලලිත් ගාමිණී ප්‍රේමදාස මහත්තයාගේ රණ්ඩුව. බලන්න අවසානයේ මට ඒ කාලේ ජේ.ආර්. ජවර්ධන මහත්මයා කිව්වා මේ තුන් දෙනාම ජීවිතවලින් වන්දිකවල තමයි අවසන් කරගන්නේ කියලා. එතකොට අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුල් වෙයි. එහෙනම් ඒවයි ජයග්‍රහණය ලැබයි වෙනත් විදේශ සංවිධාන. ඒ නිසා අපි කල්පනාවෙන් දේශපාලනය කරනවා නම් අපි ගහගන්නේ නැතුව, අපි කුලල් කාගන්නේ නැතුව අපි ඉදිරියට යා යුතු තිබෙනවා. අපිට පේනව නැවතත් අපිට මතකයි ලලිත ඇතුළත් මුදලි මහත්මයා මැරුවාම ඒ ආණ්ඩුව ඇඟිල්ල දික් කරා ප්‍රේමදාස මහත්තයාට. ප්‍රේමදාස මහත්තයා මැරුණාම ඇඟිල්ල දික් කරන්න කවුරුවත් හිටියේ නැහැ. ගාමිණී දිසානායක මහත්තයා මැරුණාම ඇඟිල්ල දික් කරන්න කවුරුවත් හිටියේ නැහැ. කුලල් කාගත්තා සියලු දෙනා නැති වුණා. චන්ද්‍රිකා මැතිනේ ඒකයි ඇහක් නැති වෙලා ජීවත් වෙන්නේ. ඒකයි ගෝඨාභය මහත්තයා පිත්තල හන්දි බේරලා ජීවත් වෙන්නේ. ඒකයි ෆොන්සේකා මහත්තයා බඩවැල් ටික අතේ තියාගෙන ජීවත් වෙන්නේ. එහෙනම් නැවතත් මේ සභාවේ ඉන්න අපි කුලල් කාගත්තොත් වාසිය අපිට නෙමෙයි. ඒ වාසිය ලැබෙන්නේ මූදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට කියලා හිතේ තියාගෙන අපේ සියලු දෙනා ක්‍රියා කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.